ගරු ඇමතුමා ලසන් තල්ලි ගෙවන්න ඇමතුමා.
මූලස්සනාරුවට ගරු මන්තිතුමනි, මෝටර් වාහන පනතට අදාළව නියෝගයක් අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තිබෙන මේ අවස්ථාවේදී විවාදයට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අද මේ නියෝග මගින් බැලූ බැල්මට සහ මේ විවාදය ආරම්භයේ සිටන් ඉදිරිපත් වුණු අදහස් අනුව සාමාන්‍යයෙන් අවබෝධයක් ඇතිවෙන්නේ වාහනවල අංක තහඩුව සම්බන්ධයෙන් ඒ ප්‍රමිතිය සම්බන්ධයෙන් යම්කිසි නීති හඳුන්වාදීමක් විදිහට තමා අපිට පෙනෙන්නේ. එවගේම මේක අරමුණත් සමහර විට යම් අයෙක් හිතයි රජයට ආදායමක් ලබා ගැනීම, යම්කිසි බදු මුදලක් අය කරලා එවගේම වාහනයේ ඒ අංක තහඩුව ප්‍රමිතියක් ඇතිකිරීම කියන ඒ අරමුණුවලට සීමාවීමක් තමා විශේෂෙන්ම අපිට අහන්ඩ ලැබුණේ. නමුත් මෝටවාහන පනත යටතේ මෙබැනි රෙගුලාසි ගෙන එන්නේ ඊට වඩා පුළුල් පරමාර්ථ අරමුණු ඇතුව කියන එක විශේෂෙන්ම අපි අවබෝධ කරගන්න ඕනේ. වෙනත් විදිහකින් කියනවනම් සමස්තයක් විදිහට ප්‍රවාහනය පිළිබඳව අවසානයේ ගුණාත්මක දියුණුවක් අපේක්ෂාවෙන් තමා මෙවැනි නීතිරීති විශේෂෙන්ම හඳුන්වාදීමට කටයුතු කරන්න. මේක පුළුල් පරමාර්ථය අරමුණ සමස්ත රටේ ප්‍රවාහන සේවයේ ගුණාත්මක දියුණුවක් ඇතිකිරීමේ මූලික අරමුණක් ඇතුව තමා මේ රෙගුලාසි විශේෂෙන්ම හඳුන්වාදීමට කටයුතු කරලා තිබෙන. අපේ රටේ නිදහසෙන් පස්සේ ප්‍රවාහන ශේෂ්‍රය තුළ ප්‍රමාණාත්මකව යම් දියුණුවක් තිබෙනවා. මාර්ග පද්ධතිය දියුණුයි, වාහන සංඛ්‍යාව ගත්තහම විශාල වර්ධනයක් තිබෙනවා. මේ අතින් ප්‍රමාණාත්මකව සමස්ත ප්‍රවාහන ශේෂ්‍රයේ දියුණුවක් තිබෙනවා. පොදු ප්‍රවාහනය ගත්තත් මීට දශක ගණනාවකට පෙර අපේ රටේ මගී ජනතාවට වඩා සුපෝගභෝගී පහසුකම් දුම්රිය තුළ බස් රථ තුළ අද තිබෙනවා. එවගේම පෞද්ගලික වාහන ගත්තත් මීට දශක ගණනාවකට පෙර අනුරාධපුරයට අපට කොළඹ ඉඳන් පැය 10ක් 12ක් අපිට වැය කරන්න සිද්ධ වුණත් වර්තමානයේ වන විට පැය 3ක් 3.5ක් ඇතුළත මං හිතන්නේ අධික වේගයෙන් අපිට අනුරාධපුරයට ළඟා වීමේ උදාහරණයක් විදිහට අපිට හැකියාව තිබෙනවා. ඒ නිසා ප්‍රමාණාත්මක වශයෙන් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ යම් දියුණුවක් අපට දකින්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් මා පෞද්ගලිකව දකින්නේ වර්තමානයේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය තුළ වර්තමානයේ දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දීලා තිබෙනවා. ආර්ථික වශයෙන් ගත්තත් විශේෂයෙන්ම ජලදාතික නිෂ්පාදිතයට ඍජුව හා වක්‍ර විදිහට ප්‍රවාහනයෙන් සිදුවන දායකත්වය අපිට කොහෙත්ම අවතක්සේරු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෝටර් වාහන නිසා සිදුවන මරණ සාමාන්‍යයෙන් 3000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව සිද්ධ වෙනවා. දෛනිකව විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. සදාකාලික ආබාධිතයන් බවට පත් වෙනවා. තුවාලකරුවන් නැති වෙනවා. මේ රියානතුරු නිසා විශේෂයෙන්ම රටේ ආර්ථිකයට රක්ෂණ වැනි දේවල් වලට දැවැන්ත මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ ආකාරයෙන් විශේෂයෙන්ම වර්තමානයේ තුල ප්‍රවාහන ශේෂ්‍රය තුල දැවැන්ත අභියෝග ගණනාවක් අද තිබෙන බව අපි හඳුනාගත යුතුද වෙනවා. රියානතුරු එවැගේම ජාතික ආර්ථිකයට දායක වීම, එවැගේම රාජ්‍ය ආදායම පිළිබඳව තිබෙන தත්ත්වේ, එවැගේම මාර්ගය තුල මාර්ග නීතිය මාර්ග විනය ක්‍රියාත්මක වීම පිළිබඳව තිබෙන தත්වයන්, මේ අංශ පිළිබඳව වර්තමානයේ තුල අපේ රට විදිහට දැවැන්ත අභියෝග ගණනාවකටම මුහුණ දෙනවා. මට මතකයි ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන අවස්ථාවේදී යාල්ගම් මෝදර දුම්රිය මාර්ගය හරහා අකීකරව රියදුරෙක් විසින් බස් රථයක් ධාවනය කිරීම නිසා ජීවිත 50 ගාණක් ජීවිත පූජා කළා. ඒ වෙලාවේ මුළු රටම මේ පිළිබඳව කතා කළා. ප්‍රවාහන ශේෂ්‍රයේ පිළිබඳව වැදගත්කම කතා කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ වෙනමම තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ තේරීම් කාරක සභාව මගින් එවකට ජරාත් දිවංගත ජරාත් ඥානපුල ඇමතුමාගේ සභාපතිත්වයෙන් ඒ පත් කළේ, ඊට පස්සේ පී දාරත්න ඇමතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළා. මේ ආකාරයට මේ ප්‍රවාහන ශේෂ්‍රයේ පවතින ගැටලු පිළිබඳව විවිධ සාකච්ඡා වාර්තාවන් අනන්තවත් ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා වර්තමානයේ තිබෙන අභියෝගය දේශපාලචින් විදිහට අපිට නිලධාරින් විදිහට විශේෂයෙන් දැවැන්ත වගකීමක් අභියෝගයක් තිබෙනවා. මේ වර්තමානයේ රටක් විදිහට මුහුණ පාලා තිබෙන මේ ප්‍රවාහනයේ වර්තමාන අභියෝගවලට මුහුණ දීම පිළිබඳව දැවැන්ත වගකීමක් තිබෙන බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. මේක මම පෞද්ගලිකව දකින්නේ මම ඇතුළු අපි මේ ප්‍රවාහන ශේෂ්‍රයේ තිබෙන වර්තමාන අභියෝග පිළිබඳව අපි ඒ නිසි ප්‍රමුඛතාවයේ අවධානය අපි යොමු කරලා නැහැ කියන එකයි මම පෞද්ගලිකව දකින්නේ මම ඇතුළු. එම නිසා අපි උත්සාහ කරන්නේ මේ පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට මේ ගිණුම් කාරක සභාව තුළ මේ වර්තමාන ප්‍රවාහන ශේෂ්‍රයේ මුහුණ පාලා තිබෙන අභියෝග වලට ඒ අවශ්‍ය පිළිතුරු ලබා දීලා ඒ ප්‍රවාහන ශේෂ්‍රයෙන් රටක් විදිහට පුරවැසියන් විදිහට ඉටු යුතු ඒ සේවය නොඅඩුව ලබා දීම තමයි විශේෂයෙන්ම අද වර්තමානයේ අපි සියලුම දෙනාට ඒ මුහුණ පාන්න තිබෙන ඉටු කළ යුතු යුතුකම වගකීම විදිහට මා පෞද්ගලිකව දකින්න. ඉතින් නිසා වෙනත් විදිහකින් කියනවා නම් මේ ප්‍රවාහන ශේෂ්‍රයේ එවැනි ජාතික වශයෙන් යම් යම් වෙනස්කම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමකින් තොරව වර්තමානයේ ප්‍රවාහන ශේෂ්‍රයේ මුහුණ පාලා තිබෙන අභියෝග වලින් අපට ජය ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මාර්ග තදබදයේ පිළිබඳව තිබෙන ප්‍රශ්නේ. එම නිසා අද මේ ගේන නියෝග වලින් හුදෙක්ම රජයට ආදායමක් ලබා ගැනීමවත්, එවැගේම වාහනයක ඉදිරිපස අංක තහඩුව ප්‍රදර්ශනය කිරීම කියන කරුණු දෙකට පමණක් සීමා වෙලා නැහැ. ඊට එහා ගිය පුළුල් අරමුණක් වගකීමක් මේ රෙගුලාසි තුලින් ඉටු කිරීමේ ඒ කාර්යභාරය අද පැවරලා තිබෙනවා. ඒ වගේම මෝටර වාහන නියෝගවලට සංශෝධන ඉදිරිපත් කරලා අපට මතකයි මීට කලින් විවිධ ආකාරයේ නියෝග ප්‍රතිපත්ති වැඩපිළිවෙළ හඳුන්වා දුන්නා. විශේෂම නවීන තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව අවුරුදු 10කට ආසන්න කාලයක් ඊමෝටරින් ව්‍යාපෘතිය පිළිබඳව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට මේ මාර්ග රියදුරන්ගේ විනය ඇති කිරීමේ අරමුණක් ඇතුව විශේෂයෙන්ම අකුසලතා රියදුරු බලපත්‍ර ඒ ක්‍රමයේ හඳුන්වා දීම. මේවට රෙගුලාසි ගෙනහලා නීති රීති ගෙනහලා දැන් අවුරුදු 10කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් කනගාටුවෙන් වුණත් අපි කියන්න ඕනේ ඒ පිළිබඳව ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහීමකටපත් වෙන්න මොන මාකාරයකටවත් පුළුවන්කමක් නැහැ. වර්තමානයේ මෝටර් වාහන දෙපාර්තමේන්තුව තුල වාහන විශේෂම අක්‍රමිකතාවයන්, ඒ වගේම මේ නිසා ජනතාවට සිදුවෙන අපහසුතාවයන්, රජයට මේක වර්තමානයේ විතරක් සිදුවෙන දෙයක් නෙමෙයි මේකත් කියන්න ඕනේ. පසුගිය දශක ගණනාව තිස්සේම අඩු වැඩියක් ඇතුව මේ තත්ත්වයන් විශේෂයෙන්ම සිද්ධ වුණ එක ප්‍රසිද්ධ කරුණක්. ඒකට මේ මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඒකට වග කිය යුතුයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් බහුතරයක් මේකේ වගකීම අනිවාර්යයෙන්ම බාරගත යුතුයි. අවංකව කටයුතු කරන ඒ නිලධාරීන්ට ලබා දිය යුතු සැබෑ ගරුත්වය ඇතුව අපි මේ කරුණු ක්‍රියාත්මක මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම මේ අක්‍රමිකතාවයන් අවම කර ගැනීමේ අරමුණක් ඇතුව තමා අපි ඊ මෝටරින් ව්‍යාපෘතිය හඳුන්වා දීමට කටයුතු කළේ. නමුත් අද වන විට ඒකේ ප්‍රගතිය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමය, මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමය පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. මෑතකදී මං හිතන්නේ අතපය නැති අය වාහන ධාවනය කරන. ඒ වගේම රියදුරු බලපත්‍ර ලබා ගන්නවා. රියදුරු බලපත්‍ර වලට සම්මුඛ පරීක්ෂණයට යන්නේ නැතුව බොහෝ කාලයකට පෙර රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාවන් තිබුණා. ඉතින් එම නිසා මේව අවම කිරීම සඳහා තමයි විශේෂයෙන්ම ඒවට පවත්වන විභාග ක්‍රමය සංශෝධනය කරලා ඒ සිදුවෙන අක්‍රමිකතාවයන් අවම කරගන්න අපි ක්‍රම හඳුන්වා දුන්නා. විශේෂයෙන්ම මේ ලිඛිත පරීක්ෂණය පිළිබඳව විශාල ප්‍රශ්න තිබුණා. සමාජයේ කවුරුත් මේ පිළිබඳව දන්නවා. රියදුරු පාසල් වලින් විභාගයට වාඩි වීමට පෙර මේ ප්‍රශ්න පත්‍රය ලැබුණා. ඉතින් එම නිසා තමයි අපි විශේෂයෙන්ම යෝජනා කළේ මේක නවීන තාක්ෂණය භාවිත කරලා මේ විභාග ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒකේ ප්‍රගතිය අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. අපි ගිණුම් කාරක සභාවේ මේ පිළිබඳව දිගින් දිගටම කතා කළා. මං හිතන්නේ දැනගන්න ලැබුණ ලබන මාසයේද කොහෙද ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් එම නිසා අද මේ පාර්ලිමේන්තුව රැස් වෙලා දවසකට විශාල මුදලක් වියදම් කරලා අපි නීති හඳුන්වා දෙනවා. නීති හඳුන්වා දීම තුළින් පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම ලැබුණාය කියලා කියන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. එම නිසා මේ නීති හඳුන්වා දුන්නන් පස්සේ ඒ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂම නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙන බව අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ වගේම රියදුරු බලපත්‍ර ලබා දීමේ අකුසලතා ක්‍රමය පිළිබඳව මේකෙත් විවිධ ප්‍රශ්න තිබුණා ප්‍රායෝගිකව. මේකට නවීන තාක්ෂණය භාවිතා කරලා ඒ නව කාඩ්පතක් ඉදිරිපත් කළා. නමුත් ඒකෙත් බලාපොරොත්තු වුණු අරමුණු ඉටු වුණේ නැහැ. පොලිසියට ඒ උපකරණ ලබා දීමේ ක්‍රියාවලියවත් නිම කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ පොලිසියට. ඉතින් එම නිසා ඒකටත් අපි මීට අවුරුදු 10කට කලින් මෙවැනි නීති රීති තමයි ගෙනාවේ. රෙගුලාසි ගෙනාවා. සංශෝධන ගෙනාවා. ඉතින් එම නිසා වර්තමානයේදී විශේෂයෙන්ම අද මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පවතින ජාතික වශයෙන් තිබෙන අභියෝග වලට විසඳුම් ලබා දීමේ අරමුණක් ඇතුව අර මං කලින් සඳහන් කළා වගේ පාර්ලිමේන්තුවේ ඒ පත් කරන ලද තේරීම් කාරක සභාව වැනි රටේ වළංගුතාවයක් තිබෙන වාර්තාවලින් ඉදිරිපත් වුණු කරුණු වලට අදාළ නියෝග තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එම නිසා මේ නියෝග පාර්ලිමේන්තුව තුළින් ක්‍රියාත්මක කළාට පස්සේ නීති සම්පාදනය කළාට පස්සේ ඒවා ප්‍රායෝගිකව හරියට ක්‍රියාත්මක කිරීම අපි සියලුම දෙනාට පැවරෙන යුතුකමක් වගකීමක් බව අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේවෙන් කිසිම ආකාරයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු වුණු අරමුණු ඉටු වෙන්නේ නැහැ. ලෝකේ විවිධ දියුණු රටවල් මෙවැනි තාක්ෂණ භාවිතා කරලා තිබෙනවා. ඒ භාවිතා කිරීම තුළින් තමයි පොදු ප්‍රවාහනය දියුණු කරලා තිබෙන්නේ. මාර්ග තදබදයට විසඳුම් ලබා දීලා තිබෙන්නේ. රිය අනතුරු පාලනය කරලා තිබෙන්නේ. ඒ වගේම ජාතික වශයෙන් රාජ්‍ය ආදායමට රටේ දළ ජාතික නිෂ්පාදනයට ඒ නිසි දායකත්වය ලබා දෙන්නේ. එම නිසා අපි මේ වැදගත්කම අපි අවබෝධ කරගෙන පෞද්ගලික එක් එක් බලවේගවල අවශ්‍යතාවයන් වලට අපි ඒ සැබෑ ලෙස මුහුණ දීලා ඒ අභියෝගවල අරමුණු අපි ජය ගන්න දෙන්නේ නැතුව කටයුතු කිරීම මහජන නියෝජිතින් විදිහට අපේ නිලධාරින්ගෙත් මං හිතන්නේ යුතුකම වගකීම් බව අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් එම නිසා මේ ආකාරයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. අපට මේ පාර්ලිමේන්තුව තුළ කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට රාජ්‍ය ගිණුම්කාරක සභාව විශේෂම මේ සම්බන්ධව මේ වන විට රැස්වීම් වාර 10ක් 12ක් තියලා අපිට ඇතැම් විට ඒ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ කටයුතු ඒ වගකීම් වලට එහාට ගිහිල්ලා පවා අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මාස දෙකකට කලින් රැස්වීමක් තියලා නියෝග ලබා දුන්නාට පස්සේ නැවත මාස දෙකකට පස්සේ ලැබෙන ප්‍රගතිය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. එම නිසා මේ தত্ত্বය දිගින් දිගටම වෙන්න පුළුවන් කමක් නැහැ. මේකට අපි පාර්ලිමේන්තුව විදිහට අපි මැදිහත් විය යුතුව තිබෙනවා. වර්තමාන අමාත්‍යතුමා ඉතාමත් හොඳ නායකත්වයක් ලබා දෙනවා. නියෝජ්‍ය අමාත්‍යතුමා ඉතාමත් සුහදව අපි දන්නෝ ඒ අමාත්‍යංශය තුල ඒ දේශපාලන නායකත්වයේ අධ්‍යක්ෂීම් තිබෙන අය විදිහට ලබා දෙනවා. ඉතින් මේ නිසා ඒ ලබා දෙන නායකත්වයත් ප්‍රයෝජනට අරගෙන අපි හුදෙක්ම රාජ්‍ය ආදායම සහ යම්කිසි කරුණකට පමණක් සීමා කරන්න නැතුව මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ වර්තමාන අභියෝග පිළිබඳව අපි හිතට එකඟව අවබෝධ කරගෙන අපි සියලුම දෙනාම ඒ කටයුතු කිරීමකින් තොරව මේ මොන නීති රීති අපි ගෙනාවත් ප්‍රායෝගිකව රටේ ජනතාවටත් රටටත් මං හිතන්නේ පළක් වෙන්නේ නැහැ කියන එක අපි කනගාටුවෙන් වුවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් එම නිසා වර්තමානයේදී අපි මේ පිළිබඳව අභියෝගය අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් එම නිසා මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ නීති රීති හඳුන්වා දුන්නාට පස්සේ නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් මදි. ඉතින් මේවට තාක්ෂණය අවශ්‍යයි. මානව සම්පත් පුහුණු වීම අවශ්‍යයි. භෞතික සම්පත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ නීති රීති ක්‍රියාත්මක කරන්න ඒ සෑම අංශයකම දායකත්වයේ කඩිනමින් ලබා දිය යුතුව තිබෙනවා. කඩිනමින් ලබා දීමකින් තොරව මේ අරමුණු ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද මෝටර් වාහන අනතුරු පිළිබඳව දැවැන්තම අභියෝගයක් තිබෙනවා අපි දන්නවා. ඉතින් මේ සියල්ලක්ම ගෙන එන්නේ මේවා අවම කරගන්න. ඉතින් මේක අපි අවබෝධ කරගන්න ඕනේ. මේක අවබෝධ කරගන්නේ නැතුව අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා පමණක් මොනම ආකාරයකටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වගේ මේ මේ සභාව තුළ හැමදාම කතා කරන දෙයක් පොදු ප්‍රවාහනය. අපට මාර්ග තදබදේ පිළිබඳව දැවැන්ත අභියෝගයක් තිබෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදීම කියලා තිබෙනවා. කොළඹ නගරයේ වර්තමානයේ පැයකට වේගයේ කිලෝමීටරයකට පැයට කිලෝමීටර 12 කිලෝමීටර 12යි. 2020 21 වනකට මේක පැයට කිලෝමීටර 6 බවට පත් වෙනවා. මේකට පෞද්ගලික වාහන කොච්චර වැඩි කළා. ඒකට විසඳුම් ලැබෙන්නේ නැහැ. දුම්රිය බස් රථය වැඩි වැඩියෙන් දියුණු කරලා පෞද්ගලික වාහනවල යන අය මේ පොදු ප්‍රවාහනයට ළඟා කර ගැනීමට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් පොදු ප්‍රවාහන සේවය
කරු වැපතුමා කාලය අවසන්යි.
පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට අනිවාර්යෙන්ම මම හිතන්නේ අපේ පක්ෂ විනාඩි 40ක්
තියෙනවා. විසක් තමයි නෙවෙයි.
ඔව්. නෑ මම
විසනම් අවසන්යි තව ඕනම් කතා කරන්න.
එම නිසා පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න මේ මෝටර් වාහන දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම විශාල දායකත්වයක් ලැබිය යුතු ආයතනයක්. විශේෂයෙන්ම මේ විධිමත් කාලසටහන් සකස් කිරීමේදී අපි දන්නවා මේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථ කාලසටහන් සකස් කිරීමේදී ඒවා පරිපාලනය කිරීමේදී මේවා මේ නවීන තාක්ෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙවැනි නීති රීති අවශ්‍යයි. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක රියදුරුන්ගේ සේවයක් ලබා දීම සඳහා මේ නියෝගවල පවතින ඒ ක්‍රමවේදයන් ඉතාමත් අවශ්‍යයි. ඉතින් මේ නිසා වර්තමානයේදී මේ පොදු ප්‍රවාහන සේවය පිළිබඳව විශේෂයෙන්ම අද මාර්ග පද්ධතිය සඳහා ආණ්ඩුවක් විදිහට ඒ යොදවන මුදල පිළිබඳව විවිධ විවාදයන් තිබෙනවා. නමුත් අපි පොදු ප්‍රවාහන සේවයේ රටේ මෙච්චරම් අවශ්‍යතාවයක් තිබියදීත් අපි යොදවන මුදල පිළිබඳව අපි රජයක් විදිහට අපි සාකච්ඡා කළ යුතු දින ප්‍රතිපත්තිමය වශයෙන් අපි තීන්දුව තීරණ ගත යුතු වෙනවා. වර්තමානයේදී පමණක් නෙමෙයි ඉතිහාසයේ දිගටම දශක ගණනාවක් තිස්සේ පොදු ප්‍රවාහන සේවයට සෑම ආණ්ඩුවක්ම ලබා දීපු දායකත්වය සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේක පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මේ අපේ රටේ තිබෙන බස් රථ සේවයේ පෞද්ගලික බස් රථ, ඒ වගේම රජයේ ළඟම බස් රථ, දුම්රිය සේවාවන්, මෙවැනි සේවාවන් තව තවත් ශක්තිමත් කරලා පෞද්ගලික වාහනවල යන අයට තමන්ගේ පෞද්ගලික වාහනේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගැනීමේදී ලැබෙන ඒ ගුණාත්මක සේවයේ පොදු ප්‍රවාහන සේවයෙන් ලබා දීමේ මට්ටමකටම මේක දියුණු වීමේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙන බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා අද මම මුලින් සඳහන් කරපු ආකාරයට ඉතාමත් පටු අරමුණක් පරමාර්ථයක් ඇතුව නෙමෙයි මේ රෙගුලාසි හඳුන්වා දුන්නේ. සමස්තයක් විදිහට රටේ ජාතික අවශ්‍යතාවයක් ඒ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මේ යථාර්ථය අවබෝධ කරගෙන දේශපාලන අධිකාරියත් නිලධාරීනුත් අනිකුත් පාර්ශ්වය පෞද්ගලික අංශත් විශේෂම ලාභය මුදල කියන කරුණ පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නැතුව රටේ පොදු අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබා දීලා අපි සියලුම පාර්ශ්ව අපි කටයුතු කරමු කියන ආරාධනය කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි. මොණ්ඩපල් සාන්ති ශ්‍රී ස්කන්දරාස.
ගෞරව தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே, மோட்டார் வாகன திருத்த சட்டத்தின் கீழ் ஆன விவாதத்தில் உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். மோட்டார் வாகன சட்டத்தை திருத்துகின்ற வகையிலே இலக்கத்தகடுகள் மற்றும் வாகன அனுமதி பத்திரங்களை கணனிமயப்படுத்த முறைக்காக 500 மில்லியன் வரை மதிப்பீடு செய்யப்படுகின்ற இந்த திருத்த சட்டத்திலே உரையாற்றுகின்ற பொழுது பொதுவாக ஒரு நாட்டின் அபிவிருத்தி அதனுடைய முன்னேற்றம் என்பவற்றில் க கணனி முறையான சேவை என்பது ஒரு முக்கிய விடயமாக அமைந்திருக்கின்றது. அந்த வகையிலே இந்த மோட்டார் வாகனங்களது திருத்த சட்டத்திலும் இவ்வாறான ஒரு முன்னேற்றம் காணப்பட்டாலும், இந்த போக்குவரத்து தொடர்பாக ஒட்டுமொத்தமாக பார்க்கின்ற பொழுது பின்தங்கிய இடங்களிலே வாழ்கின்ற மக்கள் இந்த பொது போக்குவரத்து சேவைகளை பெற்றுக்கொள்வதில் எவ்வளவு தூரம் சிரமங்களை எதிர்கொள்கின்றார்கள் என்ற விடயம் இங்கு முக்கியமாக கவனிக்க வேண்டிய ஒரு விடயமாக அமைந்திருக்கின்றது. அது மட்டுமல்ல, இங்கு எனக்கு முன் உரையாற்றிய கௌரவ உறுப்பினர்கள் இந்த போக்குவரத்திலே வாகன விபத்து என்பது ஒரு முக்கிய விடயமாக அவர்கள் குறிப்பிட்டிருந்தார்கள். இந்த விபத்துக்கள் என்பது நாளுக்கு நாள் அதிகரித்து கொண்டு செல்வதென்பது ஒரு முக்கியமாக கவனிக்க வேண்டிய ஒரு விடயமாக இருக்கின்றது. இந்த விபத்துக்கள் ஏற்படுவதற்கு தனியே போக்குவரத்து வசதிகளை மட்டும் நாங்கள் குறை கூறிக்கொண்டிருப்பதையோ அல்லது அதனை மட்டும் காரணம் காட்டிக்கொண்டிருப்பதோ என்பதற்கு மேலாக இதனோடு தொடர்புபட்ட வேறு பல விடயங்களும் இந்த விபத்துக்கள் அதிகரித்து கொண்டு செல்வதற்கு காரணகர்த்தாக்களாக அமைகின்றது. அந்த வகையிலே இதனுடைய பின்னணியிலே மது போதையில் வாகனம் ஓட்டுவது என்பது ஒரு முக்கியமான விடயமாக அமைந்திருக்கின்றது. இந்த மது போதையில் வாகனம் ஓட்டுகின்ற நிலைமை ஏன் வளர்ந்து கொண்டு போகின்றது அல்லது இதனை ஏன் தடை செய்ய முடியாது இருக்கின்றது என்பதை நோக்குகின்ற பொழுது, மதுபான சாலைகள் தொடர்ச்சியாக அனுமதி வழங்கப்படுவதும் அவை தமது வியாபாரங்களை மேற்கொள்வது, அதேபோல் சட்டத்துக்கு முரணான வகையிலான கசிப்பு சாராயங்கள் ஊக்குவிக்கப்படுவது அல்லது அவற்றை தடுப்பதற்கென போலீஸ் நிர்வாகம் பொருத்தமான நடவடிக்கை எடுக்காதிருப்பது போன்ற காரணிகள் இந்த மது போதையிலே வாகனம் ஓட்டுவது அதிகரித்து செல்வதும் அதன் மூலமாக விபத்துக்கள் ஏற்படுவது மிகவும் ஒரு முக்கியமான விடயமாக கவனிக்கப்பட வேண்டிய ஒரு விடயமாக இருக்கின்றது. இதேபோல் இந்த வாகன விபத்து தொடர்பான எனது ஒரு அனுபவத்தையும் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். வன்னியின் காடு சார்ந்த இடத்தில் இந்த வாகனங்கள் விபத்திலே முக்கியமாக டிப்பர் வாகனங்களது விபத்து அதிகரித்து கொண்டு செல்கின்றது. நான் வாழ்ந்து கொண்டிருக்கின்ற பிரதேசத்திலிருந்து ஒரு 7 கிலோமீட்டருக்கு அப்பால் உள்ள ஒரு இடத்திலே ஒரு மாங்குளம் வெள்ளாங்குளம் வீதியிலே ஏறக்குறைய ஒரு 7 மாதங்களுக்கு முன்பு மோட்டார் சைக்கிளில் தனது பிள்ளையை ஏற்றி கொண்டு சென்ற தாய் ஒரு பச்சை நிற டிப்பர் வாகனம் தரித்திருந்த பொழுது அதிலே மோதுண்டு அவர் அந்த ஸ்தலத்திலேயே அந்த தாய் பலியான அந்த இடத்திற்கு நான் எனக்கு தொலைபேசி மூலமாக அழைப்பு கிடைத்தவுடன் நான் விரைந்து சென்றேன். அங்கு போலீஸ் பகுதியினரும் வந்திருந்தார்கள். அப்பொழுது போலீஸ் பகுதியினர் எனக்கு கூறிய ஒரு விடயத்தை நான் இங்கு முன்வைக்க நிச்சயமாக விரும்புகின்றேன். அந்த காடு சார்ந்த இடங்கள் இருக்கின்ற பிரதான வீதிகளிலே பச்சை நிறத்திலே பச்சை பெயிண்ட் பூசப்பட்ட வாகனங்கள் செல்கின்ற பொழுது இவ்வாறான விபத்து, அது மாலை நேரம் அல்லது அதிகால வேளை அல்லது பனி படர்ந்த பிரதேசங்களிலே இந்த விபத்து என்பது ஒரு சாதாரண விடயமாக பார்க்கக்கூடிய ஒன்று அல்ல. எனவே இந்த வாகன இலக்கத்தகடு வாகன அனுமதி பத்திரங்களை கவனிக்கின்ற அல்லது அதை கணினிமயப்படுத்துகின்ற அதே வேளையிலே இந்த வாகனங்களது பூசப்படுகின்ற வர்ண பூச்சுக்களும் இவ்வாறான விபத்துக்களுக்கு காரணமாக இருக்கின்றது என்ற ஒரு விடயத்தை இங்கே கௌரவ பிரதி அமைச்சர் அவர்கள் கருத்தில் கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அதே வேளையிலே இந்த சாரதி அனுமதி பத்திரம் வழங்குகின்ற பொழுது பொதுவாக வடக்கு கிழக்கிலே 30 வருட கால யுத்தத்திலே பாதிக்கப்பட்டு மாற்றுத்திறனாளிகளாக இருக்கின்ற சாரதிகளுக்கு அனுமதி பத்திரம் வழங்குவதிலே அல்லது அவர்கள் அனுமதி பத்திரங்களை பெற்றுக்கொள்வதிலே பல தடைகளை எதிர்கொள்கின்றார்கள். அந்த வகையிலே அவர்கள் முக்கியமாக முச்சக்கர வண்டிகள் ஓட்டுநர்களாக இருந்து தங்களுடைய குடும்ப வருமானத்திற்காக அவர்கள் அதை ஒரு தொழிலாக மேற்கொண்டு வருகிறார்கள். இவர்களது உடல்நிலையை கருத்தில் கொண்டு இந்த மாற்றுத்திறனாளிகளுக்கு சாரதி அனுமதி பத்திரம் வழங்குவதற்கான விசேட கவனம் செலுத்தப்பட வேண்டும். பொதுவாக ஊடகங்கள் வாயிலாக வெளிவருகின்ற விபத்துக்களிலே மாற்றுத்திறனாளிகள் விபத்துக்குள்ளானார்கள் என்ற செய்தி வந்திருப்பது மிகவும் அருமை அல்லது இல்லை என்றே இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இதே வேளையிலே இலங்கை போக்குவரத்து சபை இலாபத்தை மட்டும் கருத்தில் கொண்டு இயங்குகின்றதா என்ற ஒரு கேள்வியையும் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். முக்கியமாக பின்தங்கிய பிரதேசங்களிலே கிராமப்புறங்களில் இந்த போக்குவரத்து சேவையை மேற்கொள்ளுமாறு நாங்கள் கோரிக்கை விடுகின்ற பொழுது லாபம் ஈட்டாத ஒரு பிரதேசத்துக்கு தாம் சேவை செய்ய முடியாது என்ற ஒரு கருத்தை முன்வைக்கின்றனர். இதனால் பாடசாலை பிள்ளைகள், குறிப்பாக பாடசாலை பிள்ளைகள் உரிய நேரத்திற்கு பாடசாலை செல்ல முடியாதிருப்பதோடு மட்டுமல்ல, பாடசாலை பிள்ளைகளை ஏற்றி செல்லாத போக்குவரத்து சேவையும் நடைபெறுகின்றது என்பதும் இங்கே கவனத்தில் கொள்ளப்பட வேண்டும். இதேபோல் நானும் ஒரு மாற்றுத்திறனாளி என்ற வகையிலே இன்னும் ஒரு இந்த போக்குவரத்து சேவையின் ஒரு மோசமான ஒரு சேவையை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஏனையின் வீதியிலே கிளிநொச்சி பகுதியில் ஒரு சக்கர நாற்காலி மாற்றுத்திறனாளி பஸ் சேவைக்காக காத்திருந்தார். அப்பொழுது அந்த பஸ் அந்த மாற்றுத்திறனாளியையும் ஏற்றி அவரது சக்கர நாற்காலியையும் பஸ்ஸில் ஏற்றியதன் பின்பு இரண்டு டிக்கெட்டுகளை அவருக்காக செலுத்தியது. இந்த விடயம் இங்கு முக்கியமாக குறிப்பிடப்பட வேண்டும். இந்த வகையிலே இவ்வாறு பாதிப்புகளுக்கு உள்ளாகின்ற பொழுது அதனை விசேடமாக கவனிப்பதற்கென ஓர் குழு அமைக்கப்பட்டு அல்லது அதை விசேடமாக கவனிப்பதற்கான ஒழுங்கு விதிகள், அதற்கான நடவடிக்கைகள் எடுப்பதற்கு இந்த போக்குவரத்து சபையின் ஊடாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்ற ஒரு விடயத்தையும் நான் இங்கு முன்வைக்க விளைகின்றேன். முக்கியமாக ஏற்கனவே ஏனைய உறுப்பினர்கள் குறிப்பிட்டது போல புகையிரதங்களின் கடவைகள், பாதுகாப்பற்ற கடவைகள் இருப்பது, இந்த அங்கு வாழ்கின்ற மக்கள் பலர் அதனுள்ளே சிக்குண்டு அவர்கள் விபத்துக்கு உள்ளாவதற்கு காரணமாக இருக்கின்றது. இந்த கடவைகளை அமைக்குமாறு எழுத்து மூலமாக நாங்கள் பல்வேறு கோரிக்கைகளை செலுத்திய பொழுதும் அதை சேர்ப்பித்த பொழுதும் அதற்கான எந்த விதமான நடவடிக்கைகளும் மேற்கொள்ளப்படவில்லை. இதனாலே பாடசாலை பிள்ளைகள், சாதாரண பொதுமக்கள் இவற்றுக்குள் உள்ளாகி அவர்கள் மிகவும் பாதிப்புக்கு உள்ளாகின்ற விடயம் தொடர்ந்து நடைபெறுகின்றது. எனவே பாதுகாப்பற்ற புகையிரத கடவைகளில் பாதுகாப்பை ஏற்படுத்தி மக்களுக்கு பாதுகாப்பு வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்ற விடயத்தையும் கூறிக்கொண்டு முல்லைத்தீவு மாவட்டத்தின் வட்டுவாகல் பகுதியிலே கடற்படை தளம் அமைந்திருக்கின்றது. இந்த கடற்படை தளமானது பொதுமக்களது காணிகளில் அமைக்கப்பட்டிருக்கின்றது. இங்கு மொத்தமாக 671 ஏக்கர் காணிகள் கடற்படை தளத்தால் தளம் உள்ளடங்கிய காணியாக காணப்படுகின்றது. இதில் 378 ஏக்கர் காணிகள் பொது மக்களது காணிகள். அவை அறுதி உறுதி ஆவணம், அனுமதி பத்திர ஆவணங்கள் உள்ள காணிகளாக இருக்கின்றது. இந்த வட்டுவாகல் பகுதி என்பது எல்லோரும் இது சர்வதேசத்திலே புகழ்பெற்ற ஒரு இடமாக காணப்படுகின்றது. இறுதி யுத்தத்திலே எங்களுடைய உறவுகள் தங்களுடைய கணவனை, சகோதரனை, தன்னுடைய தந்தையை கையளித்த இடம். இன்றும் கையளித்ததற்கான ஆவணங்கள் வைத்திருந்தும் அந்த கையளித்தவர்கள் எங்கே என்று காணாமல் போன உறவுகள் தேடிக்கொண்டிருக்கின்றார்கள். இந்த இடத்தை மையமாக வைத்து நாளையும் அங்கு ஒரு மேலும் இந்த யுத்தத்திலே நசுக்கப்பட்ட மக்களை புண்படுத்துகின்ற வகையிலே நாளையும் ஒரு நிகழ்வு நடைபெற இருக்கின்றது. அதாவது அங்கு முல்லைத்தீவு மாவட்ட அரச நிலைய அளவியாளரினால் அங்கு ஒரு நோட்டீஸ் ஒட்டப்பட்டிருக்கின்றது. காணி எடுத்தல் பிரிவு 5 நில அளவை தொடர்பான பொது அறிவித்தல் என்ற தலைப்பின் கீழ் காணி அமைச்சின் செயலாளரின் 2017-7-21 திகதிய 4-3/2013/213 இலக்க கடிதத்தின் மூலமாக முள்ளிவாய்க்கால் கிழக்கு கிராம அலுவலரின் ஆளுகைக்கு உட்பட்ட வட்டுவாகல் பகுதியில் இலங்கை கடற்படை தளம் அமைந்துள்ள காணியானது 22/2/2018 இருந்து அளவீடு செய்வதற்கு அளவீடு செய்தல் ஆரம்பிக்கப்பட உள்ளதாகவும் இந்நில அளவைக்கு ஒத்துழைப்பு வழங்குமாறும் கேட்டுக்கொள்கின்றேன் என்று ஒரு 10 நோட்டீஸ் அங்கு ஒட்டப்பட்டிருக்கின்றது. இந்த கடற்படை தளம் அளவீடு செய்ய போவது என்பது மிகவும் ஒரு மோசமான ஒரு வேலையாக இருப்பது என்பதனை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். மாண்புமிகு ஜனாதிபதி அவர்கள், இந்த காணி சுருவீகரிப்பு நடவடிக்கை தொடர்ந்து நடைபெறாது என்று குறிப்பிட்டிருக்கின்றார். இதற்கு மேலாக இந்த கடற்படை தளம் அமைந்துள்ள காணியிலே 378 ஏக்கர் காணிக்குரிய ஆவணங்களை அந்த மக்கள் வைத்திருக்கின்றார்கள். இது தொடர்பாக முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபரோடு தலைமையிலே நாங்கள் பல சந்திப்புகளை, சம்பந்தப்பட்ட கடற்படை அதிகாரிகள் இராணுவ அதிகாரிகளோடு பேச்சுவார்த்தைகள் நடத்தியிருக்கின்றோம். ஏற்கனவே அந்த அளவைகளுக்காக நடவடிக்கை எடுக்கப்பட்ட பொழுதும் மக்கள் வீதியிலே தரித்திருந்து அதனை தடுத்திருக்கின்றார்கள். ஆனாலும் நாளை இதை எல்லாவற்றையும் மீறி நாளை தொடக்கம் மீண்டும் இந்த காணி அளப்பதற்காக நடவடிக்கை எடுக்கப்படுவது என்பது மிகவும் வேதனைக்குரிய ஒரு விடயமாகும். இந்த மக்களை தொடர்ந்து வீதியில் இருந்து போராடுபவர்களாகவும் தங்களுடைய சொந்த உடைமைகளை பெற்றுக்கொள்வதற்கு தொடர்ந்து போராடுபவர்களாகவும் மாற்றுவது என்பது இந்த மக்களிலே ஒரு வக்கிரத்தை ஏற்படுத்துவதாக இருக்கின்றதே தவிர ஒரு நல்லிணக்கத்தை ஏற்படுத்துகின்ற ஒரு நடவடிக்கையாக அமையக்கூடியதாக இல்லை. ஏற்கனவே கேப்பாவளவு தங்களுடைய காணிகளை கேட்டு போராடுகின்ற இந்த மக்களுக்கு சாதகமான வகையிலே இந்த காணியை சுவீகரிக்கின்ற வகையில் இந்த காணி அளவை நடவடிக்கை உடனடியாக நிறுத்தி வைக்குமாறு மிகவும் தயவுடன் இந்த உயரிய சபையிலே சம்பந்தப்பட்ட அதிகாரிகளை நான் கேட்டுக்கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ. Honorable Isaac Rahman Mant.
Mularada Mantri Tumani, Ada Pravahana Samande Katagarachi Samande Venema Satutak Venema, Ekata Hetu Tame Ada Ape Me Yahapalna Raje Ape Niyojyamathuma Innawa Vivida Vidiyata Ada Rate அநாகத்தை இதிரியதீ பிரவாகன சேவையே கொஞ்சம் தாத்தியகட கேன் எத்துமா எத்துமாகே மெத்துமாய் மகா விசால உணந்துவா தக்குவேனா எபாய் கொச்சர உணந்து தக்குத் கரு எமெத்துமெனி அப்பி பார்லிமெண்ட்வதி நீதி ஹதுவாட்ட வடாக்னே ஏக்க நீதியே இஷ்டகரண்ட அப்பி ராட்டேமதி இதிரி பத்துவெண்டோனாய் ஏகதமே அப்பி அத பிரவாகன சேவையே மகா விசால பிரச்சனைக்கு எத்திவேலா தீனவா மகா மார்க்கே மே அவுருதகட துந்தாஸ் கானட வெடி பிரமாணையாக ஜீவிதே நெத்திவேனவா எதா யுத்தவலிந்தமை ஏ பிரமாணையாக நெத்திவுனே அப்பி கொச்சர கதாகருவுத் கொச்சர கெருவுத் சமஸ்த ரட்டேம தீன பிரச்சனைதமை அப்பே பொது பிரவாகன சேவையே ஹரியட்டம கலாமனா கரா கத்துத் பமனாய் அப்பி மேத்தியன பிரஷ்னவல்ட இஸ்தீர இஸ்தாவர விசிந்துமாக கண்டப்புள்வான் அத பலண்ட லோகே திவுனு ரட்டவல அப்பிட வடா ஜன தாவ வெடிவீமாக தியனவா நகர அப்பிட வடா திவுனுவாக் வெலா தியனவா நமுத் ஏ நகரவல கிசீம ததபலையாக நெத்துவ வாகன யன பிரமாணையாக ஏவாகம ஜனதாவட யம் கிசி பாதாவக் நெத்துவ கமன் கரணைக்கு அப்பிட்டு தக்கின புள்வான் அப்பே ராட்டே ஏஹமதையாக நெத்த கொழும்பஹோ சியலும அனு டிஸ்திரிக்க தீன சியலும நகரவல பேதகாக் துணாக் மகா விசால விதியட ட்ரபிக்க காப்பிட்டு உதே வருவ தவல் வருவ அவசவரும் அப்பிட்டு தக்கின புள்வான் அப்பி அத உதே மம ஜிம்மெக டாப் வேலாவதி பெலுவா எக்க வாகானே ரியதுராய் தவைக்கனிக் தம இன்னே அனித் லோகே திவுனு வச்சி ரட்டவல அப்பி கியானா ஏவாகே வாகானே கியானா சம்பூர்ண வாகனவல ஃபில்வலா தமை ජනතාව ගමන් කරන්නේ. අපි නගරවල අලුත් ක්‍රමයක් ඇති කරගන්න ඕනයි. අපි දැන් ළඟදී ගුවන් පාලමක් විවෘත කරුවා. ඒ පාලම අරහා මම ඊ අවස හරියට පහට විතර ගමන් කරුවා. එදා තියපු තත්ත්වය තමයි ඊයේ තිබ්බේ. එහෙම කොච්චර පාලම හැදුවොත් අපිට වැඩපිළිවෙලක් හරියට කරගන්න බෑ. නියම විදියට ගමන් කරන්න පුළුවන් විදියට අපි පොදු ප්‍රවාහන සේවය හරියට කරුවොත් පමණයි මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒකට අවශ්‍ය කටයුතු ගරු ඇමැතිතුමනි, ඔබතුමාය, මේ අපේ ගරු ජනාධිපතිතුමාත් එක්ක අගමැතිතුමාත් එක්ක එකතු වෙලා පොදු ප්‍රවාහන සේවයේ ලස්සන විදියට කටයුතු කරුවොත් පමණයි ඒ ප්‍රශ්නවලට විසඳුමක් කරන්න පුළුවන්. ඒ අතරදී පහුගිය පළත් පාලන මැතිවරණයේදී මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාව තියෙන ගම්වලට ගමන් කරුවා. ඒදි බැලුවා ඉස්කෝල ළමයිට තාම යන්න පහසුකමක් නැතුව පේයක් විනාඩි 45යි පේ භාගයක් පයින් යන යුගයක් අපිට දකින්න පුළුවන්. මම නිතරම ඔබතුමාගේ එමැතුමා ඉදිරිත් කතා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හතක් තියෙනවා. ඒ ආසන හතම තියෙන්නේ සමස්ත ලංකාවම දුෂ්කරම ගම්මාන තියෙන්නේ මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ඇතුළ තමයි. ඒ ගම්මානේ තියෙන දරුවන්ට එකම පාසලක් හරියාකාර ඒ ගම්මානවල නැහැ. ඒ දරුවන් කිලෝමීටර් 4-5ක් උදාහරණයක් කිව්වනම් තිම්බ්‍රියත්තාව මාවත්තාව අලික්මුල්ලාව කියලා ගම්මානේ මීට කලින් තුබතුමාට ප්‍රකාශ කරුවා. ඒ නගරයට එන්න කිලෝමීටර් 8ක් ප්‍රමාණයක් දුරක් තියෙනවා. ප්‍රවාහන ශේෂ්ත්‍රයක් නැත. මාසයට දෙපාරයි තුන්පාරයි ඒ ගම්මානට බස් එක යන්නේ. අනිත් කාලවල බස් එක යන එක බොහොම අමාරු තත්යක් තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය මැතිතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානයක් විදියට අපිට වැඩිය වයසක ගියායට ගමන් කරන්න ඔබතුමාලා උදව් කරන්නපා. මේ රටේ ඉදිරි අනාගත අධ්‍යාපනය ඉදිරියට යන දරුවන්ටවත් ඔබතුමා විශේෂ අවධානය කරයි කියලා මම හිතනවා. ඔබතුමාට ඕන වෙලාවලට අපිට කතා කරන්න පුළුවන්. දුරකථන වුණත් ඔබතුමාට සම්බන්ධ කරන්න පුළුවන් එකම නියෝජ්‍ය මැතිතුමා ඔබතුමා. ඒ නිසා තමයි ඔබතුමාගේ මගේ අනුරාධපුර මගේ ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. මේ වැඩසටහන ඔබතුමාත් එක්ක මම පෞද්ගලික හම්බ වෙනනම් ඔබතුමා සභාපතිතුමාට කියලා ඒ අවශ්‍ය කටයුතු කරලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අපි
මට ලිඛිතව දෙන්න, ලිඛිතව දුන්නාම අපි ඒ පිළිබඳ
හරි බොහොම ස්තුතියි අපේ නියෝජ්‍ය මැතිතුමනි. එනිසා ඒක එහෙ වාගේ තමයි. ඔබතුමාගේ උනන්දුවට මම ස්තුති වෙනවා. එනිසා අපි රටේ සමස්ත විදියට මූලාසන මන්ත්‍රීතුමනි, අපේ මැතිතුමාටවත් පාර්ලිමේන්තුවටවත් මේක නීතිය කරගන්න බෑ. ඒකට පොලිසිය පැහැදිලිම ඉදිරිපත් වෙන්න ඕනයි. අද බලන්න රුපියල් 2 සල්ලිවලට අද ප්‍රයිවට් බස් සමාගම, ඒ වගේම ලංගම බස් සමාගම තරංගයක් දාගෙන යන එක අපිට දකින්න පුළුවන්. ඒක රුපියල් 2 සල්ලි ගන්න ගිහිල්ලා ජීවිතේ නැති කරන එක අපිට දකින්න පුළුවන්. අද හැමදාම උදේම නැගිටලා බලනකොට මීඩියාවල අපිට අහන්න පුළුවන් මිනිමරුවක් ඇතිවලා තියෙනවා. හොස්පිටල් වල 20ක් 30ක් ඇඩ්මිට් වෙලා තියෙනවා. එදා තමයි යුද්ධ වලින් එහෙම දෙයක් වුණේ. අද ඒ වගේ එක්කම වෙන්නේ මේ ප්‍රවාහන වලින් වෙන ප්‍රශ්න නිසා. ඒ නිසා තමයි අපි ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දියුණු වෙච්ච රට විදියට අපි අරන් යන්න ඕනේ. අපිට දුකයි ඉන්දියාව, පාකිස්තාන් වගේ දියුණු වෙන රට, ඒ රටවල අපිට ගියානම් බලන්න පුළුවන් ඒ ඉන්න ජනගහනයි, ඒ ඉන්න ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තියෙන බස් ප්‍රමාණයි, අනිත් වාහන වල තියෙන වැඩිවීමත් එක්ක ඒ තියෙන ප්‍රවාහන රියදුරු මහතුරුගේ අපිට විනයක් දකින්න පුළුවන්. එනිසා අපි බොහොම උනන්දුවක් දක්වන්න ඕනයි අපේ රියදුරු මහතුරුන්ට විනයානුකූල මේ මහා මාර්ගවලින් ගමන් කරන්න අපි විනයානුකූල ඒ අයට අධ්‍යාපනයක් නැතු අයනේ අධ්‍යාපන සුදුසුකම් තියෙන අය තමයි රියදුරු මහතුරු විදියට ගමන් කරන ඒ අයට විනේ අනුකූල කටයුතු කරන්න අපි අවස්ථාව ඇති කරලා දෙන්න ඕනයි. එහෙම නැති වුණොත් කොච්චර නීති දාලත් අපේ රටේ දියුණු රටවල් විදියට අපිට හදාගන්න බැරි වෙනවා. එනිසා අපි අද ගිහිලා බලන්න ඕනයි සිංගප්පූරුදිය ඓරෝපිය රටවල ඒවාගම ඉංග්ලිෂ් රටවල අපිට ආසයි ගමන් මාර්ගවල අපිට ගමන් කරන්න පයින් යන්නත් අපිට ආසයි. හැබැයි ලංකාවගේ රටවල අපිට භයානකයි රටවලින් මහපාරෙන් එහෙ ඉඳලා මෙහාට මාරුවෙන්ඩ. කොයි වෙලාවදී කොයි මූතකදී අපිට ප්‍රශ්නයක් ඇතිවෙයිද කියලා අවධානත් එක තමයි අපිට ගමන් කරන්න තියෙනවා. එනිසා අපි පැහැදිලිම දැන් අපිට වඩා පස්සේ හිටපු රටවල් අද හැම ආර්ථික පැත්තම දියුණුවක් වෙලා තියෙනවා. අපි දුක් වෙන්න ඕනයි, අපි පීඩාවට පත් වෙන්න ඕනයි. අපේම රට තාම පස්සට යන්නේ ගැන හිතනකොට හරි කණගාටුවක් අපේ මූලාසන උඩ මන්දිරතුමනි. එනිසා අපි ඔක්කොම එකතු වෙලා අපේ ඇමතිතුමාටයි අපේ නියෝජ්‍ය ඇමතිතුමාටයි මේ කාර්යය කරන්න බෑ. සමස්ත තියෙන සියලුම රට ජනතාව එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල කරන්න ඕනේ.
ගරු මන්තුමා කාලය අවසන්යි.
විනාඩියක් දෙන්න නවතා ගන්න. ඒ නිසා අපේ නියෝජ්‍ය ඇමතිතුමනි අන්දිමට ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙම පාසල් යන දරුවන්ටවත් ඉස්කෝලේ ඉවර වෙලා ඉන්න පුළුවන් විදියට ස්ටෑන්ඩ් එකක් නැති ප්‍රශ්න තියෙනවා. පොඩි හෝල් එක. හැම පාසලම එම නගරෙම නැති වුණොත් පාසල්වල ඉස්සරහටවත් ඒ වැඩපිළිවෙලත් ඔබතුමාගේ විශේෂ අවධානයක් විදියට ඔබතුමාගේ අමාත්‍යංශය හරහා කරලා දුන්නොත් බොහොම පිං කියලා ඒක අනාගතේ රටේ දියුණුවට ඉදිරිපත් වෙන්න දරුවන් වෙනුවෙන් ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මට අවස්ථාව ලබා දීපු මූලස්ථාන මන්ත්‍රීතුමාට ස්තුතියි.
ස්තුතියි. හොන්ඩබල් හෙක්ටර් අප්පුවාමි.
මූලස්ථානයේ හොබවන ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අවස්ථාව ලබා දීම සම්බන්ධව අද විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යතුමා හිටියා නම් අපි ඇත්තටම අමාත්‍යතුමාව බලන්න ආසාවෙන් හිටියේ. අමාත්‍යතුමා නැහැ, මේ නියෝජ්‍ය අමාත්‍යතුමා තමයි ඉන්නේ අපිත් එක්ක. සන්තෝසයි, මොකද අමාත්‍යතුමා විශේෂ කාරණාවක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම වර්තමානයේ පවතින වාහනවල වගේම නවීන වාහනවල තියෙන පහසුකමක් හැටියට ඒ නොම්බර තහඩුව ඒ වාහනවලට සරලන විදිහට සවිකිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකට තමයි මේ විශේෂ අවස්ථාව ලබා දීලා තියෙන අපිට සාකච්ඡා කරා. මේ අවස්ථාවේදී මම දැක්කා බොහෝ දෙනෙක් කතා කරේ මේ සම්බන්ධව නෙමෙයි. මෙතන යම්කිසි ආදායමක් රට ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි විශේෂ පහසුකමක් සලසනවා රටේ වාහන පාවිච්චි කරන ජනතාව වෙනුවෙන්. වාහන පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් මේ පහසුකම සලසද්දී ප්‍රවාහන මෛදානයේ අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන දෙපාර්තමේන්තුව තමයි මේ වැඩසටහන දියත් කරලා තියෙන්නේ. මේ දෙපාර්තමේන්තුව ගැන ආපස්සට ගිහිල්ලා කතා කරොත් මේ දෙපාර්තමේන්තුව ගැන ප්‍රශ්න රාශියක් රටේ තිබුණා. ඒ වගේම අපේ ගම්වල තිබෙන සමහර මේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙච්ච කඩ තියෙනවා. ඒ කඩවලින් කරන්නේ ඒ කඩවල රෑට ගියාම රෑට දකින්නවා අපි බොහෝ දිනක් එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ මහා විදිහට ජාවාරම් සිද්ධ වුණා ඒ කාලේ. හැබැයි දැන් වර්තමානයේ ඒක නැති කරලා තියෙනවා. ඒකෙන් අපි සන්තෝෂ වෙනවා. මොකද විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරද්දී එතුමා කිව්වා ඒ වැඩපිළිවෙළ ගොඩක් දැන් අඩු කරලා ආයතනයේ ඒ වගේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව හොඳ තත්ත්වයේ අද තියෙනවා. ඒක අහන්න ලැබීම සතුටක්. මොකද අපේ මගෙම හිතවත්තු ගොඩ දෙනෙකුට සල් ප්‍රශ්න රාශියක් ඇති වෙච්ච අවස්ථාවක් තිබුණා. ඒ ගැන අපිත් මෙතුමත් එක්ක ප්‍රශ්න කළා මම හිතන්නේ මේ මෑතකදීත් යම් ප්‍රශ්නයක් අපි විසඳගත්තා. එහෙනම් විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එක්ක මම හිතන්නේ මේ අමාත්‍යාංශයට බැඳිච්ච ආයතන කීපයක් තියෙනවා. අපි දන්නවා මීට පෙර හිටපු අමාත්‍යවරු මේ අමාත්‍යාංශයත් එක්ක කරපු ගනුදෙනුවල් මොකක්ද කියලා. දන්නවා විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට කම්කරුවන් හැටියට එදා බඳවගෙන තිබුණා කාන්තාව. අද මේ අමාත්‍යංශයේ අපේ අමාත්‍යවරුන්ට අද රැකියාවක් දෙන්න බෑ. විශේෂයෙන්ම අමාත්‍යංශයේ අපි දන්නවා අද රටේ රැකියාව දෙන්නේ නැහැ කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනා ප්‍රශ්න කරනවා අපිට රැකියාවක් නැහැ අපිට රැකියාවක් නැහැ ඒ නිසා අලුත් ආණ්ඩුවක් ආවා රැකියාව නැහැ කියලා. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවට කාන්තා කම්කරුවන් ගත්තාම ඊට පස්සේ පිරිමි කම්කරුවන් ගන්නත් බෑ කාන්තා කම්කරුවන්ගෙන් ඒ වැඩේ කරගන්නත්. මේ දෙකම නිසා මම හිතන්නේ රටේ මෙවැනි අවස්ථා බොහෝමයක් තියෙනවා බොහෝ දෙපාර්තමේන්තුවල සහ අමාත්‍යංශවල අනිත් ආයතනවල. එහෙනම් අපි අද වර්තමානයේ අපි දැක්කා දැන් මැතිවරණයක් පැවැත්වුවා ප්‍රාදේශ සභා මැතිවරණ පැවැත්වුවේ ඔක්කොම දෙනා බොහෝම උඩට පැනලා හැමතැනම කෑ ගහන්න ගත්ත ආණ්ඩුව ඉවරයි. ආණ්ඩුවේ වෙන අගමැතිවරයෙක් එන්නේ වෙන ආණ්ඩුවක් පත් වෙන්නේ කියලා මහා උජාරුවට කෑ ගහපු කණ්ඩායම. හැබැයි මේ අයත් එයාගේ කාලය තුළ මේ රටේ යම්කිසි සැලසුම් හැදුවේ නැහැ. කොහොමද රටේ ප්‍රවාහණය වෙන්න පුළුවන් අනිකුත් කරුණු කාරණා වෙන්න පුළුවන් ඒ සම්බන්ධව යම්කිසි වැඩපිළිවෙලක් නිවැරදි ආකාරයෙන් රටක් හැටියට ඉස්සරහට යන්න ජනතාවට තියෙන ප්‍රශ්න අවම කරගෙන ඉදිරි අනාගත පරපුරට මේ රට නැවත නිර්මාණය කරන්න දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තිබුණේ නැහැ. නිසා මේ ඒ සකස් කරලා තිබුණ නැති එකේ මොකද මම කෝප් කමිටුවේ ඉන්න සමාජිකයෙක් හැටියට මේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධව සහ මේ කරුණු කාරණා සම්බන්ධව බොහෝ දේවල් කමිටුවට ආව විශේෂයෙන් මේ අමාත්‍යාංශය සම්බන්ධව සමහර මණ්ඩල දෙපාර්තමේන්තුව සම්බන්ධව කරුණු කාරණා. මේ ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණා එදා කොහොමද මේ අය මුදල් නාස්ති කරේ කියලා මේ අමාත්‍යාංශය. ඒ මුදල් නාස්ති කරද්දී විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච එදා තිබිච්ච ආණ්ඩුවේ ඒ අමාත්‍යවරයාට තව සම්බන්ධ කරලා තිබුණ එක එක ආයතන. ඒ සම්බන්ධ කරපු ආයතනත් එක්ක හිටපු එදා අමාත්‍යවරය අපි දැක්කා බස් වලින් විතරක් බස් වල තියෙන විශේෂයෙන්ම මොනවද මේ වටේ බස් වලට විශේෂයෙන්ම බස් වල තියෙන බස් ටික හදන්න අවශ්‍ය කරන ඒ අලුත් වැඩියා කරන්න අවශ්‍ය කරන අමතර කොටස් මිලදී ගන්නකොට කොහොමද සිද්ධ කරලා තිබිච්ච වංචාවල් ටික අද ඒවා ඔක්කොම හැංගිලා තියෙනවා. ඒවා තමයි මේ රටේ තිබිච්ච විශාල ප්‍රශ්නේද. ඒ අමතර කොටස් ගෙන්නපු ආකාරය බස් ගෙන්නපු ආකාරය ඒ වලින් හොරකම් කරපු විදිය ඒ වලින් වංචා කරපු විදිය මේ වාර්තාවල් තියෙනවා. ඒවල පරීක්ෂණ කටයුතු අවසානත් කරලා තියෙනවා. විගණන වාර්තාවක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම විශේෂ පරීක්ෂණ වාර්තාවක් තියෙනවා. FCIDගේ වාර්තාවක් තියෙනවා. හැබැයි තාම මේ රටේ නියම හොරුන්ට දඬුවමක් දෙන්න බැරුව ගියා. නිසා මේ දෙපාර්තමේන්තුත් තිබිච්ච අමාත්‍යංශත් මේ ආයතනත් බොහොමයක් මේ රට විනාශ කරපු ආයතන එදා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු. හැබැයි ඒවා ඔක්කොම යට ගිහිල්ලා අපි දන්නේ මේ රටේ කොතනද සාධාරණ ඉෂ්ට වෙන්නේ කියලා. මේ රටේ හොරු ටික පැත්තකින් ඉන්නවා. හොරු ටික ජයගෝසා නගනවා. හොරු ටික මේ රටේ ඉඳගෙන සුරසප විඳිනවා. හැබැයි වෙන කණ්ඩායමකට හොරු කියලා මඩ ගහනවා විතරක් නෙවෙයි මාධ්‍යත් එකතු කරගෙන ඒ හොරකම් කරපු ඒ අය හොරම් කරපු මුදල් ටිකත් දැන් නැවත සමාජයට දාලා සමාජයේ බොහෝ දේවල් තමුන්ගේ අතට අරගෙන මුදල් වලින් අද අනිත් අයට හොරු කියලා ඇඟිල්ල දික්කන සමාජය. අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ වැඩ කටයුතු කරද්දී අපි දීර්ඝකාලීන වැඩසටහන් හැදුවේ. මොකද්ද අපි දීර්ඝකාලීන වැඩසටහන් කියන්නේ? අපි මේ රට අපේ ජනතාව ණයබරින් මිරිකලා තියෙන රටක්. තිබිච්ච ආණ්ඩු ණය ගත්තේ කිසිම සැලසුමක් නැතිව. ඒ නිසා අපිට අපේ දරුවන්ට විශාල වශයෙන් මේ ණය ටික ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම ගෙවන්න සිද්ධ වෙලා තියෙන රටක අපි ආණ්ඩුව ගත්තට පස්සේ අපි කරේ මොකද්ද? අපි මේ රට සැලසුම් කරා ඉදිරි අනාගතයේ අපේ දරු පරපුරට මේ රට ණයක් නැතුව බරක් නැතුව හොඳින් සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරන්න ඒ නිර්මාණය සිද්ධ කරත් ඒ එහෙම ජීවත් වෙන්න ඒ පරිසරය නිර්මාණය කරන්න නම් අපිට බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අපි කණ්ඩායම් දෙකකට එකතු වෙලා ආණ්ඩුවක් හැටියට අද හදාගෙන ඒ ආණ්ඩුව තුලින් අපි ඉස්සරහට යන ගමන් මඟ තුල අපි සැලසුම් ටික තමයි හැදුවේ. අපි විදේශ රටවල් ටික මිත්‍ර කරගෙන මේ සැලසුම් හදාගෙන අපේ ගම්වල තියෙන අඩුපාඩු ටික විශේෂයෙන් අධ්‍යාපනය සෞඛ්‍යත් එක් රාශි කරගෙන මේ 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 දේවල් සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික සකස් කරන ගමන්ම සැලසෙන සකස් කරන ගමන්ම විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධන කටේ සැලසුම් සහගතව දීර්ඝකාලීනව කරන්න තමයි අපි පියවර ගත්තේ. හැබැයි කනගාටුයි. රටේ ජනතාව මේකට හුරු නැහැ එක පැත්තක. ජනතාව බොහෝ වෙලාවට අපි දකිනවා ජනතාවට අවශ්‍ය කරලා තියෙන එදිනෙදා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික විසඳන්න ඕන කියලා තමයි ජනතාව අපිට මේ පණිවිඩය දුන්නේ. මම දැක්කා එහා පැත්තෙන් කතා කරපු සමහර මන්ත්‍රීවරු මේ සම්බන්ධව කතා කරද්දි මේ වාහනයට ගහන නොම්බර තහඩුව ගැන කතා කරද්දි ඒගොල්ලෝ කතා කරේ රටේ සිද්ධ වෙච්ච ඡන්දේ ගැනයි ඒ ඡන්දේ වැඩියෙන් හම්බෙච්ච එක ගැනයි ආණ්ඩුව ගැනයි මේවා ගැන තමයි කතා කරේ. හැබැයි මුලසෝ ඔබ වන අපේ ගරු මන්ත්‍රීතුමනි අපිට කියන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ආණ්ඩුවක් හැටියට අද අපි පසුබිම් මන්ත්‍රීවරු අපි බොහෝ දේවල් කැප කරලා තමයි මේ මන්ත්‍රීව හැටියට වාඩි වෙලා මේ වැඩ කටයුතු කරන්නේ. ඒ වගේ අපේ ගමේ ජනතාව බොහොම දුක් විඳපු ජනතාවට අපි සමහර වෙලාවට පෞද්ගලිකව පහසුකම් නොදී තාමත් දුක් විඳමින් තමයි රටේ අනාගතය ගැන හිතලා ඒ ජනතාව අපිත් එක්ක එකට අත්වල් බැඳගෙන ඉන්නේ. හැබැයි ඒ සියලු දෙනාටම අද විශේෂයෙන්ම රටේ අනිකුත් කොටස් ඒක රාසි කරගත්ත විශේෂයෙන්ම ජාතිවාදී වපුරෝමින් ඒ වගේම රණවිරු දඩයම කියලා මහා පට්ටපල් බොරුවක් රටට යවමින් අපි ආගම ගැන එහෙම නැත්නම් මේ රටේ තිබෙන විශේෂ ආයතන සම්බන්ධව අපි ආණ්ඩුව ගන්න තීන්දුව වැරදි කියලා ප්‍රකාශ කරමින් ජනතාවගේ ඔළුවට විෂ බීජයක් කවලා මේ රටේ තිබිච්ච මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී යම් කිසි වෙනස් කීම් ටිකක් කරා. හැබැයි අපි මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙලා එකට වාඩි වෙලා මේ රට නැවත හදනවා නම් අපි ජනප්‍රිය වැඩසටහන් වලට වඩා දීර්ඝකාලීනව මේ රට හදන වැඩසටහන් වලට යන්න ඕන. හැබැයි මම දන්නේ නැහැ දැන් වර්තමානයේ අපිට එහෙම යන්න වෙයිද කියලා. මොකද ජනතාව බලාපොරොත්තු වෙනවා නම් ජනප්‍රිය සහ කෙටි කාලීන වැඩසටහන් වලින් ජනතාව සතුටු කරන්න අවශ්‍යයි කියන මතය තියෙනවා නම් රට පුරා අපිට සිද්ධ වෙනවා මම හිතන්නේ ආණ්ඩුවක් හැටියට ඒ වැඩ කටයුත්තට යන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි දකිනවා අපි විපක්ෂෙත් එක්ක වැඩ කටයුතු කරද්දි විපක්ෂෙත් දැනගත යුතුයි තමුන් පට්ටපල් බොරු කියමින් රටේ ජනතාවගේ ඔළුව විකල් කරනවට වඩා ඒ අය
කරන
පාප ටිකත් මකා ගන්න ඒ අයත් යම් කිවිදයකින් නැවත හිතනවා නම් මේ රට නැවත අපි සිල් දෙන එකතු වෙලා නිර්මාණය කරන්න ඕන කියලා එහෙම ගියොත් තමයි මේ රටට හොඳ අනාගතයක් අපි නිර්මාණ කරන්න හැකි වෙන්නේ. එන විශේෂයෙන් ඔබතුමාට අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා අවස්ථාවෙදී.
ස්තුතියි. අද දින න්‍යාය පත්‍රයේ අංක 1 යෝජනාවට සභාව එකඟද?